අරුවන් රාජාරත්නමැතිතුමා.
ගරු මූල්‍ය දසනාරූඪ ගරු සභාපතිතුමනි, ප්‍රථමයෙන්ම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මහවැලි සංවර්ධන හා පරිසර කියන විෂයත්, ඒ වගේම තවත් වැදගත් වූ විශේෂ තුනක් විවාදයට ගන්න මේ අවස්ථාවේ අවස්ථාව ලබා දීම පිළිබඳව, විශේෂයෙන්ම මේ අයවැය පිළිබඳව විවිධ කරුණු කාරණා, විශේෂයෙන් මේ වැයශේෂයන් පිළිබඳව, වැයශේෂ හතර පිළිබඳව විවිධ කරුණු කාරණා අපේ මන්ත්‍රීතුමාලා ඉදිරිපත් කරා. ඒකෙදි අපිට අයවැය පිළිබඳව බොහෝ විට 2015 අවසන් භාගයේදී 2016 වෙනුවෙන් ඉදිරිපත් කරපු අයවැයත් එක්ක සංසන්දනය කරනකොට බොහොම සුභවාදීව, එහෙමත් නැත්නම් රට හොඳ දිශාවකට මෙහෙවන තත්වයක් අපිට මේ අයවැය තුළ දැකිය හැකි කියන කාරණාව විශේෂයෙන් මෙතනදී සිහිපත් කළ යුතුව තියෙනවා. මොකද අපි ඊයේ අධ්‍යාපන විෂයත් එක්ක ඒ විවාදයේදී බොහොම පැහැදිලිව දැක්කා. අපේ අධ්‍යාපන ශේෂ්ත්‍රයත් එක්ක දුවදරුවන්ට රක්ෂණ ක්‍රමයක්, මේ වගේ ඉතිහාසය පිළිබඳ, එහෙමත් නැත්නම් ඉදිරිය පිළිබඳව බලාපොරොත්තු තියලා කටයුතු කරන්න පුළුවන් යම් යම් කරුණු කාරණා මේ අයවැයත් එක්ක ඉදිරිපත් කරන්න කටයුතු වෙදීම පිළිබඳව විශේෂයෙන් අපි සතුටු වෙනවා. මොකද සමහරක් කණ්ඩායම්, සමහරක් මන්ත්‍රීවරු අදහස් යෝජනා ඉදිරිපත් කරනකොට බොහෝ විට අදහස් කරේ පහුගිය අයවැයක රටට ලබා දුන්නේ මොනවද, රටට කිව්වහම නොමිලේ ලැබෙන්නේ මොනවද කියන එකත් එක්ක සංසන්දනය කරලා තමයි අයවැය හොඳද නරකද කියලා තීරණය කරන්න, එහෙමත් නැත්නම් විවිධ මතවාද ඉදිරිපත් කරන්න කටයුතු කරේ. හැබැයි අපි බොහොම පැහැදිලිව දන්නවා අයවැයක් හොඳද නරකද කියලා අපි තීරණය කළ යුතුව තියෙන්නේ රටේ ඉන්න ජනතාවට නොමිලේ, එහෙමත් නැත්නම් සහන පදනම මත දෙන ඒ බාණ්ඩ හරි අනිකුත් සේවා පිළිබඳ මත තීරණය කළා නොවේ කියන එක අපි බොහොම පැහැදිලිව මතක් කළ යුතුව තියෙනවා. ඒකෙදි විශේෂයෙන්ම මහවැලි සංවර්ධන අපේ අමාත්‍යාංශය යටතේ ගන්නකොට මහවැලි සංවර්ධන විෂයත්, ඒ වගේම පරිසර විෂයත් කියන
ඕඩර් ප්ලීස්, ගරු නියෝජ්‍ය කතානායකතුමා මූල ආසනයට එනවා.
නියෝජ්‍ය කතානායකතුමනි, අපි මහවැලි සංවර්ධන හා පරිසර විෂයත් එක්ක විශේෂයෙන්ම කතා කරනකොට මේකෙදි කාරණා දෙකක්, ප්‍රධාන වශයෙන් විෂයන් දෙකක් වෙනවා. ඒ තමයි අපේ මහවැලි සංවර්ධන අංශය, අනෙක් කාරණාව අපේ මහවැලි පරිසර විෂය පිළිබඳව අපේ අමාත්‍යාංශයෙන් කරන කටයුතු. මේකෙදි අද මහවැලි සංවර්ධන අමාත්‍යාංශය යටතේ බොහොම පැහැදිලිව මතක් කළ යුතුව තියෙනවා, එදා කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ගාමිණී දිසානායක මැතිතුමාගේ දැවැන්ත සංවර්ධන ක්‍රියාවලියක් වුණාට පස්සේ අද අතිගරු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ යුගයේ තමයි එතනින් එහාට ඒ සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක වෙන්නේ, වැඩිම යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්නේ කියන එක මේදී විශේෂයෙන් සිහිපත් කළ යුතුව තියෙනවා. මොකද මේ වියදම් කරන මුදල්, වියදම් කළ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතීන් ඒ අවසන් වන දිනේ ඉඳලා මේ රටේ ජනතාවට භුක්ති විඳින්න පුළුවන් ව්‍යාපෘතීන් බවට පත් වෙනවා. ඒක එක්තරා විදියක සුවිශේෂී අවස්ථාවක් කියලා මම සඳහන් කරොත් මම හිතනවා මම නිවැරදියි කියලා. මොකද මොනතරම් දුරට වියදම් කළ, මොනතරම් දුරට සංවර්ධනය කරත් ඒ සංවර්ධන අවසානයේ ජනතාවට ප්‍රතිලාභ ලබන්න බැරි තත්ත්වයක් උදා වුණොත් මම හිතනවා අපි රට විදිහටත්, අපි සියලු දෙනාත් ඒ ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු කණ්ඩායම ඇතුළු සියලු දෙනා මම හිතනවා අපි පරාජය වුණයි කියලා. ඒ නිසා විශේෂයෙන්ම අද මොරගහකන්ද කළුගඟ වේල්ලේ ඉදිකිරීම කටයුතු මේ බහුකාර්ය යෝජනා ක්‍රමය ගත්තහම 2017 අවුරුද්දේදී 2016 ඇත්තටම අවසන් වෙනකොට ඒ 155ක් වැඩ කටයුතු අවසන් කරලා තිබිච්ච මොරගහකන්ද ව්‍යාපෘතිය අද වෙනකොට 185යි. 185ක ප්‍රගතියක් ඒ ව්‍යාපෘතිය ළඟා කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. ජනවාරි අවසන් භාගය වෙනකොට මේ ජලාශයේ වතුර පුරවන කටයුතුත් ජනවාරි අවසන් භාගය වෙනකොට ආරම්භ කරන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි කළුගඟ වේල්ල ගන්නකොට කළුගඟ වේල්ලේ ඊළඟ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට සම්පූර්ණයෙන් වැඩ කටයුතු අවසන් කරලා ජලයේ පිරවීමේ කටයුතු ආරම්භ කරන්නත් අපි කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ සියලු කාරණාත් එක්ක මේ රටේ විශාල ආදායමක් උපයන්න පුළුවන්, එහෙමත් නැත්නම් ප්‍රදේශ විදියට සංවර්ධනය කරන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන් තත්ත්වයක් මේ ව්‍යාපෘතීන් වලින් අත් වෙනවයි කියන එක විශේෂයෙන් සිහිපත් කළ යුතුව තියෙනවා. මොකද අද කෘෂිකර්මාන්තය සහ අනෙකුත් කාරණා පිළිබඳව කතා කරනකොට කිව්වා මේ කෘෂිකර්මාන්තය පිළිබඳව ප්‍රදේශයන් වල වගා කරන ප්‍රමාණයන් පිළිබඳ ගත්තාම බරපතල ගැටලු තියෙනවයි කියලා විවිධ මන්ත්‍රීවරුන් ඒ කරුණු කාරණා ඉදිරිපත් කරා. හැබැයි අලුතෙන් මේ මොරගහකන්ද කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමය තුල පමණක් හෙක්ටයාර 87,000 කට යලමහ කන්න වගා කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා පොළොන්නරුව විශේෂයෙන්ම රජරට ජනතාවට ඉතාමත්ම ඛේදනීය තත්වයක් ඇති වෙලා තිබිච්ච මේ වකුගඩුව දුර මේ සම්බන්ධයෙන් යම් ස්ථිරසාර විසඳුමක් ලබා දෙනවා නම් ඒ විසඳුම ලබා දෙන්නත් පුළුවන්කම තියෙන්නේ මොරගහකන්න කළුගඟ බහුකාර්ය යෝජනා ක්‍රමය තුල ඒ ලබා ගන්න ජලය රජරට ජනතාවට ලබා දීම තුල මං හිතනවා එහෙටත් අපිට එක්තරා විදියක විසඳුමක් ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවායි කියලා මේකෙදී අද මොරගහකන්න කළුගඟ වේල් ඉදිකිරීම පමණක් නෙවෙයි මේ වගේ ජලය ගොවි ජනතාව සහ අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා ඒක බීමට වෙන්න පුළුවන් අනෙකුත් සියලු අවශ්‍යතාවයන් සඳහා ජනතාව අතර පත් කරන ක්‍රමවේදත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවායි කියන එක විශේෂයෙන් සිහිපත් කරනවා මොකද අපි දන්නවා දඹුලොවේ සිට මීයෝය දක්වා ඒ වයඹ වැල පද්ධතිය සම්පූර්ණයෙන්ම ඉදිකිරීම නවීකරණය කිරීම කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ඒ වගේම තමයි මොරගහ කන්ද සිට හුරුළුවැව දක්වා ඇල පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩ කටයුතුත් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා ඒකට අවශ්‍ය සම්පූර්ණ ප්‍රතිපාදන වෙන් කරලා එතකොට මේ වෙනුවෙන් ඒ වගේම වන් ඇල සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙනුත් මේ ව්‍යාපෘති තුන ගත්තාම ඩොලර් මිලියන 675ක මුදලක් වියදම් කරලා මේ ව්‍යාපෘතියේ ප්‍රතිඵල එහෙමත් නැත්නම් ඒ වගේ ප්‍රයෝජනෙ ජනතාව අතර පත් කරන කරන්න පුළුවන් ඒ අනිකුත් ඊට සහසම්බන්ධ වෙන ව්‍යාපෘතිනුත් මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවායි කියන එක විශේෂයෙන් සිහිපත් කළ යුතුව තියෙනවා ඒ වගේම තමයි අපි මතක් කළ යුතු තවත් එක් ව්‍යාපෘතිය ප්‍රධාන වශයෙන්ම මහවැලි අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වෙන උමාවේ සංවර්ධන යෝජනාව උමාවේ සංවර්ධන යෝජනාව මේ වෙනකොට 61%ක ප්‍රගතියක් ලැබලා තියෙනවා හැබැයි උමාවේ ගැන කතා කරනකොට නියෝජ්‍ය කතානායකතුමනි එක කාරණාවක් මතක් කරන්න ඕනේ මේ රටේ සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වෙනකොට ඒ සංවර්ධන ව්‍යාපෘතීන් ඉහළටම අරගෙන යන්න උත්සාහ කරන අවස්ථාවේ විවිධ දේශපාලන කණ්ඩායම් විවිධ ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ කරනවා ඒක අපි එක දැක්ක අවස්ථාවක් තමයි බණ්ඩාරවැල පැත්තට ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා බණ්ඩාරවැල පැත්තේදී කියනවා මේ පොළොව ඉරිතලනවා යම් යම් කණ්ඩායම් වලට වතුර නැති වෙනවා ඒ නිසා වහාම මේ ව්‍යාපෘතිය නවත්තන්න කියලා උද්ඝෝෂණය කරනවා ඊට පස්සේ මොකද කරන්නේ පල්ලෙහාට බැහැලා මොනරාගල ප්‍රදේශයට ගිහිල්ලා මොනරාගල ප්‍රදේශයේ ඉඳලා උද්ඝෝෂණය කරනවා අපිට වතුර දෙන්න කියලා. අපි කවදාකවත් ඉතිහාසයේ දැකලා නැහැ දෙපැත්තටම උද්ඝෝෂණ කරන දේශපාලන පක්ෂ පිළිබඳව අපි දැකලා නැහැ. හැබැයි මං හිතනවා මේ උමාවයේ පිළිබඳව මේ පිටිපස්සේ ඉන්න දේශපාලන කණ්ඩායම් උත්සාහ කරන්නේ දෙපැත්තටම උද්ඝෝෂණය කරලා බණ්ඩාරවැල ගිහිල්ලා කියන ව්‍යාපෘතිය නවතර කරන්න මොනරාගලට ගිහිල්ලා කියනවා අපිට වතුර දෙන්න කියලා. ඉතින් මොකද්ද මේ පිළිබඳව මම හිතනවා ජනතාව වැඩි වැඩියෙන් මේ කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. මොකද මේ ව්‍යාපෘති අවසන් වෙනකොට මොනරාගල දිස්ත්‍රික්කය කියන්නේ අපි වාරි මාර්ග අමාත්‍යතුමා ඉන්නවා අති දුෂ්කර ප්‍රදේශය මේ වගාව පිළිබඳව අපිට ඉඩම් තියෙන ඒවා යොදවන්න ඕන ප්‍රදේශ ඒවට අවශ්‍ය ජලය ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතුව තියෙනවා. ඒ වගේම ව්‍යාපෘති අවසන් වෙනකොට මෙගාවොට් 231ක ධාරිතාවක් අපේ විදුලි බල පද්ධතියට අපිට එකතු කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ වගේ කණ්ඩායම් කෑ ගැහුවා නම් එදා පොල්ගොල්ල ඉදිකරෙයිද පොල්ගොල්ලේ උමං මාර්ගයේ ඉදිකරනකොට මේ විදිහටම ජලය නැහැයි කියලා උද්ඝෝෂණය කරපු අවස්ථාවක් තිබුණා. පොල්ගොල්ලේ වේල්ල ඉදිකරනකොට අපේ මිනිපේ ප්‍රදේශයේ ගොවි ජනතාව උද්ඝෝෂණය කරපු අවස්ථාවක් තිබුණා. ඒ මිනිපේ ගොවි ජනතාවට ජලය ලැබෙන්නේ නැහැයි කියලා. හැබැයි ඒ සියලු කරුණු කාරණා ගත්තාම අද වෙනකොට ඒව වෙනස් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ වගේ කණ්ඩායම් හිටියනම් එදා පොල්ගොල්ලත් නැහැ, රන්ටමෙන් අද විදුලි පද්ධතියට එකතු වෙන විදුලි ප්‍රමාණයක් නැහැ, කොත්බලෙන් එකතු වෙන ප්‍රමාණයක් නැහැ. අද මේ රට කොහෙටද ගිහිල්ලා තියෙන්නේ කියලා අපි කල්පනා කරලා බැලිය යුතුව තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අධිකරණ ජනාධිපතිතුමාගේ නායකත්වයේ යටතේ යෝජ්‍ය කතානායකතුමනි මේ අධිකරණ ජනාධිපතිතුමාගේ ඒ සියලු මඟ පෙන්වීම යටතේ මම හිතනවා රට නිවැරදි දිශාවකට යොමු කරන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවායි කියලා. ඔබතුමා මට විනාඩියක් කියපු නිසා මට මේ කරුණු කාරණා කියන්න තරම් මං හිතන්නේ මට වෙලාව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි අපේ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කරපු කාරණා වලට මම යොමු වෙන්න නියෝජ්‍ය කතානායකතුමනි. ඒකෙදි විශේෂයෙන්ම සිහිපත් කළ යුතුව තියෙනවා අපේ මැණික් කර්මාන්තය පිළිබඳව අපේ මන්ත්‍රීවරුන් කීප දෙනෙක්ම යම් කරුණු කාරණා ඉදිරිපත් කරා. ඒකෙදි අපි මැණික් මෙරටට අරගෙන ඇවිල්ලා ප්‍රතිඅපනයනය කරන අවස්ථාවලදී පහුගිය කාලවලදී අය කිරීම කෙරේ US ඩොලර් 200ක් අය කරලා තමයි ඒ මැණික් රට තුලට අරගෙන එන්න අය කිරීම කරේ. ඉන් අනතුරුව වෙන අය කිරීමක් අපි මැණික් ස්වර්ණාභරණ අධිකාරිය හරහා සිදු වුණේ නැහැ. හැබැයි අද වෙනකොට 115ක නව බදු පැනවීමක් කරලා තියෙනවා. මේ ගැනන සියලුම ඒ මැණික් හෝ ඒ සියලු දේවල් වල වටිනාකම මත බදු අය කරන ක්‍රමවේදයක් හඳුන්වලා තියෙනවා. අපි බොහොම වගකීමෙන් අධිකරු ජනාධිපතිතුමත් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරා. කිසිදු ආකාරයකින් ගරු මන්ත්‍රීතුමාලා මේ 115ක බදු අය කිරීමක් සිදු වෙන්නේ නැහැ වටිනාකම මත කියන එක බොහොම පැහැදිලිව මෙතනදී සිහිපත් කරනවා. ඒ සහතිකයේ අධිකරු ජනාධිපතිතුමා ලබා දීලා තියෙනවා කියන එකත් විශේෂයෙන් මෙතනදී සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ විවිධ කරුණු කාරණා ඉදිරිපත් කරා මේ ඉඩම් ලබා දීම පිළිබඳව හැබැයි අපිට පැහැදිලි ඉලක්කයක් තියෙනවා මේ රටේ වන ඝනත්වය ඉහළට අරගෙන යන්න 128ක් වෙච්ච වන ඝනත්වය 131 දක්වා අරගෙන යන වැඩපිළිවෙලක් අපි තුල තියෙනවා හැම අවුරුද්දකම 0.03 කින් වන ඝනත්වය අඩු වෙච්ච ශ්‍රී ලංකාව 2018 අවුරුද්ද වෙනකොට 131 දක්වා අරගෙන යන ජාතික වැඩිපළලක් අතිගරු ජනාධිපතිතුමා තුල තියෙනවා ඒ නිසා හිතන හිතන විදිහට මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් මොනම ආකාරයකින් විවිධ කරුණු කාරණා වලට නිදහස් කරන්න අපි සූදානම් නැහැ කියලා නියෝජ්‍ය කතානායකතුමනි අපි විශේෂයෙන් මෙතනදී සිහිපත් කළ යුතුව තියෙනවා ඒ වගේම අපේ තව මන්ත්‍රීවරුන් සිහිපත් කරපු කාරණා කීපයක් තියෙනවා අපේ ශිවමෝහන් මන්ත්‍රීතුමා කිව්වා මහවැලියේ ඉඳන් අරගෙන ගිහිල්ලා මේ මහවැලි ගම්මාන වල සිංහලයන් පදිංචි කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවායි කියලා ඒ කිසිම ආකාරයකින් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මොකද ඒකීය ලංකාවත් තුල සහජීවනයේ කටයුතු කරන තත්ත්වයක් අධිකරු ජනාධිපතිතුමා මේ රට තුල නිර්මාණය කරලා තියෙනවා ඒකට සියලු දෙනා දේශපාලන වශයෙන් සියලු දෙනා එකට එකතු වෙලා ඉන්නේ ඒ සහජීවනයේ ජීවත් වෙන ලංකාව ගොඩනගන්න ඒ නිසා මහවැලිය අපි ප්‍රයෝගික කරගෙන කිසිම ආකාරයක සිංහල ගම්මානෝ වෙනත් ඒ වගේ ආකල්ප සංවර්ධනය කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන එක වගකීමෙන් යුතුව කියනවා ඒක මේ මන්ත්‍රීවරයාගේ ඔළුවේ තියෙන චින්තනයක් පමණක් කියන එකත් ඒක පොළවේ ක්‍රියාත්මක නොවන බවත් මේ සභාවේදී බොහොම පැහැදිලිව මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගේම අවසාන වශයෙන් මේ අපේ අමාත්‍යාංශය යටතේ ආයතන 17ක් තියෙනවා මේ 17 මේ සියලු කාරණා බොහොම ශක්තිමත් විදිහට අරගෙන යන්න අපේ නිලධාරීන් සියලු දෙනා මහන්සිලා කටයුතු කරනවා ඒ අතර අපේ අමාත්‍යාංශ ලේකම්තුමා අපේ අතිරේක ලේකම්ගරු ඒ වගේම ව්‍යාපෘති අධ්‍යක්ෂකවරු අධ්‍යක්ෂ ජෙනරල් තුමාලා ඇතුළේ සියලු දෙනා මං හිතන්නේ 2016 අවුරුද්දේ මූල්‍ය ප්‍රගතිය ඉහළටම අරගෙන යන්න කටයුතු කරන්නේ තුමාලා කටයුතු කරා 2017 අවුරුද්දේ මං හිතන්නේ අනෙකුත් අමාත්‍යාංශවලට ආදර්ශයක් වෙන විදිහට කටයුතු කරන්න උන් සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා කොහොමත්ම ස්තුති
ගරු විජිතමනි සොයිසා මැතිතුමා ගරු විනාඩි 25ක් තියෙන ඔබතුමාට තැමතුමාත් අතර නැත්නම් පාර්ලිමේන්තුව නැවත කල් ගන්න වෙනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම වාරි මාර්ග අමාත්‍යාංශයේ වගේම කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අපේ ජනාධිපතිතුමාගේ පාරිසරික අමාත්‍යාංශයේ මේ අමාත්‍යාංශ කීපය අද විවාදයට ගැනුණා ගොඩක් මන්ත්‍රීවරු අදහස් දැක්වුවා ඒ අදහස් වල බොහොම සාධනීය කරුණු තිබුණා ඒ වගේම විවේචන තිබුණා සමහර විවේචන අපට අනුමත කරන්නත් බැහැ සමහර විවේචන මෙතන නියෝජනය නොකරන රාජ්‍ය නිලධාරීන් පිළිබඳවත් විවේචන ඇති වුණා මෙතන පිළිතුරු දිය නොහැකි කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා ඒ විවේචන වලට ඒ මිතුරු ප්‍රතිවිරෝධතාවලට සහ සතුරු ප්‍රතිවිරෝධතාවලට නිසි ප්‍රතිචාර දක්වමින් මේ අමාත්‍යාංශවල කටයුතු ඉදිරියට ගෙන යන්න මම මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි කටයුතු කරන්නේ මෛත්‍රීපාල සිරිසේන අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ඒ වගේම අග්‍ර අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මග පෙන්වීම යටතේ සම්මුතිවාදී ආණ්ඩුවේ අපි නව වාරි සංස්කෘතියක් මේ රටේ ගොවි ජනතාවට භූමියේ අයිතිය සහ ජලයේ අයිතිය ලබා දීම සඳහා මේ රජයේ සම්මුතිවාදී රජයේ මහා දැවැන්ත පරිශ්‍රමයක් දරනවා. අපි මතක් කරන්න පසුගිය රජයේ කාලේ අපි ඇමතිවරු හැටියට හිටිය ඒ රජේනුත් විශාල වාරි මාර්ග ව්‍යාපෘති අපේ හිටපු වාරි මාර්ග ඇමතිතුමා කෘෂිකර්ම ඇමතිතුමා තමා රාජපක්ෂ මහත්මයා එතුමා මා විවේචනය කරා මම සමාජ මොකද්ද මේ මගේ තියෙන මේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ නැති වෙලා කියලා මම එතුමා විවේචනය කරන්න යන්නේ නැහැ නමුත් මම මතක් කරනවා ඔබතුමාට මම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී නිසා මගේ ඒ ලක්ෂණ මගේ නැති වෙලා නැහැ කියන එක මතක් කරනවා අපි සම්මුතිවාදී ආණ්ඩුවකට අපි එකතු වෙලා තියෙන්නේ අපේ පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනන්‍යතාවයේ අපි තබාගෙන අපි ඒ අනන්‍යතාවයේ තහවුරු කරගෙන තමයි මේ ඇතුලේ අපි යම් කිසි නිශ්චිත අරමුණු කීප කරුණු කීපයක් සඳහා නිශ්චිත කාල සීමාවකට අපි එකතු වෙලා තියෙනවා. ඒකතු වීම මම හිතනවා මේ රටේ ජනතාවට සාධනීය ප්‍රතිඵල ලැබෙයි කියලා. මම මතක් කරන්න ඕනේ අපේ නියෝජ්‍ය කතානායකතුමනි වර්තමානයේ මෙරට පත්වලා තියෙන ආර්ථික සමාජ දේශපාලන පරිවර්තනය තුළ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතයේ විශාල වශයෙන් අභියෝගයට ලක් වෙලා තියෙනවා. ඔවුන්ගේ දුප්පත්කම, බඩගින්න, මන්දපෝෂණය, වක්වඩු රෝගේ එපමණක් නෙමෙයි ඔවුන්ට ඔවුන්ගේ දරිද්‍රතාවය සහ ඔවුන් විවිධ වශයෙන් ඔවුන්ට ඒ සමාජ අභියෝග වලට මුහුණ දෙන්න වීම නිසා ඔවුන්ගේ ජීවන තත්ත්වය නන්වාලීමට අපට තියෙන එකම ක්‍රමවේදය තමයි අපට ඔවුන්ට අවශ්‍ය ඔවුන්ගේ කෙත ඔවුන්ගේ හේන ඒ වගේම ඔවුන්ට පානීය ජලය මේ සියල්ල සඳහා අපි රැස් කර තැබිය යුත්තේ ජලය. අපි දන්නවා අද කාලගුණ විපර්යාස ඉතා දරුණු විදියට විෂමතා ඇති වෙලා තියෙනවා. ඒ කාලගුණ විෂමතා වලට මුහුණ දෙන්න නම් අපි නිතරම කතා කරා වගේ එක පැත්තකින් කරදිය රට ඇතුළට ගලා එම ඒ වගේම කරදිය බැහැර කිරීම ඒ වගේම මේ වාරි කර්මාන්තවල ධාරිතාවය වැඩි කර ගැනීම ඒක අපට ගම් වතුර වලක් වන්න එක සාධනීය හේතුවක්. ඒ වගේම නියඟයටත් අපට මුහුණ දෙන්න සාධනීය හේතුවක් මේ වාරි කර්මාන්තවල ධාරිතාවය වැඩි කරන එක. එනිසා දේශගුණ විෂමතා දේශගුණ අවබලපෑම අවම කිරීමේ ව්‍යාපෘති යටතේ අපි දැවැන්ත කාර්යභාරයක් ඉටු කරනවා. ඒ කාර්යභාරය නිසි ලෙස මේ වෙනකොට පසුගිය කාල සීමාව තුළ අපට නිසි ලෙස ඉටු කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම හිතනවා මම මේ කාරණා ටික ඉදිරිපත් කරන්නම්. කොහොමද අපි වැසිදලයේ භාවිතයේ ප්‍රශස්ත කිරීම සඳහා මැදිහත් වෙලා තියෙන්නේ? අපි දන්නවා පහුගිය රජයේ කාලේ ජනවාරි 8 වෙනිදා මිලියන 4000ක් මිලියන 4ක් ලබා දුන්නා කැම්සි සමාගමට ගිම්නිල්වල සඳහා. නමුත් එය යම්කිසි ආකාරයක ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කිරීමට යම්කිසි කාලයක් ගත වුණා. නමුත් ඒ ගිවිසුමක් අත්සන් කරලා තිබුණේ නැහැ, පරිසර ඇගැයීමක් කරලා තිබුණේ නැහැ. අපි දැන් නියමිත පරිසර ඇගැයීමක් කරලා ඒ ගිවිසුම අත්සන් කරලා අපි ගින්නිරල ව්‍යාපෘතිය ආරම්භ කරලා ආරම්භ කරන්න කැබිනට් පත්‍රිකාව දාලා මගේ අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීම මත අපි අනුමත කරගෙන අපි දැන් මේ වැඩකටයුතු ආරම්භ කරන්න සූදානම් කරලා තියෙනවා. ඒ වගේම හැඩෝයේ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 20ක් විදේශ ආදා ණය ලබා ගැනීමට කැබිනට් පත්‍රිකාවට ඒක ඇතුළත් කරලා තිබුණා. හැඩෝයේ කරන්නේ අරුගම්බේ ප්‍රදේශයේ එහෙම නැත්නම් නැගෙනහිර පළාතට මොණරාගල දිස්ත්‍රික්කයේ ඉඳලා ඒ ජලය ගෙන යෑම. ඒ වගේ මතක් කරන්න ඕන කුමුක්කම් ඔය ව්‍යාපෘතිය. අපි ජනවාරි මාසේ 27 කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය අපි ආරම්භ කරනවා. ඒ වගේම 28 වෙනිදා අපි 15 මල්ලතුරේ කුඹුක්කන් ඔය ව්‍යාපෘතිය නියෝජ්‍ය කතානායකතුමනි මොණරාගල දිස්ත්‍රික්කයේ 3-2කට පානීය ජලය දෙන්න පුළුවන්කම තියෙනවා. අක්කර 13000ක් අස්වැද්ද ගන්න පුළුවන්. ඒ වගේම 15 මල්ලතුරේ ජලාශ ව්‍යාපෘතිය අපේ රාජ්‍ය ඇමති වසන්ත යනායක මහතුමා, ඒ වගේම අපේ දුමින් දිසානායක මහතුමා, පේසර ජයරත්න මහතුමා, හැරිසන් මන්ත්‍රීතුමා, චන්දානි බණ්ඩාර අපේ ඇමතිතුමිය, මේ අය සියලු දෙනා එකතු වෙලා අපි 15 මල්ලතුය මේ මාසේ 28 වෙනිදා අපි ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේම මුන්දෙනියාරු ව්‍යාපෘතිය අපි මඩකලපු දිස්ත්‍රික්කයේ අපි ආරම්භ කරනවා. ඒ වගේම දැදුරුව ජලාශයේ දෙවනි අදියර, මණික්ගඟ දෙවන අදියර, රඹකැන්නුව ජලාශයේ දෙවන අදියර අපි ආරම්භ කරනවා. මේ ප්‍රශස්ත ලෙස ජල කළමනාකරණය සඳහා යාන්වේ ජලාශයේ අද දැන් අපි වැඩ අවසන් කරන්න මේ අවුරුද්දේ මං හිතන්නේ මිලියන 5500ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම 15 ඌව ව්‍යාපෘතිය මිලියන 150ක් අපි මේ අවුරුද්දේ වෙන් කරලා තියෙනවා. මහා ගෝනවැව ව්‍යාපෘතිය, ගල්ලොයේ නවෝදේ ව්‍යාපෘතිය, මහා වාරි මාර්ග තෝරාගත් ව්‍යාපෘති වෙනම මිලියන 750ක් වෙන් කරලා තියෙනවා. මොරාණ ජලාශයේ මයිංගනේ, කළුගල්ලොයේ ජලාශයේ අම්පාරේ, ගුරුගල්ලොයේ ජලාශයේ ගෝනගල තැන්න බව, කවුඩුල්ල දෙක පියවර, ඒ වගේම වෙල්ලස්ස නවෝදේ, පොළොන්නරුව නවෝදේ, විලකණ්ඩිය වැව, මහගල්ගමු ඇල, පෙතියාගොඩ පොම්පාගාරය, මේ විදිහට ගරු නියෝජ්‍ය කතානායකතුමනි දෑවැන්ත වාරි සංස්කෘතියක් වාරි ශිෂ්ටාචාරයක් ඇති කරන්න මේ රටේ මේ රටට පතිත වෙන සෑම ජල බිඳුවක්ම ආරක්ෂා කරලා ගොවියගේ ජනතාවගේ ප්‍රයෝජනය සඳහා යොදවන්න අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමත්, ඒ වගේම අපේ අග්‍රාමාත්‍ය රණවීර වික්‍රමසිංහ මහතුමාගේ මග පෙන්වීම යටතේ අපි මේ කටයුතු කරගෙන යනවා. ඊළඟට අපි මීට අමතරව අපි මේ ගංගා ද්‍රෝණි 10ක් දැනටම අපි 2017 වර්ෂයේදී අපි ඒක නිම කරනවා. ගංගා ද්‍රෝණි 10ක අපි තෝරාගත් ගංගා ද්‍රෝණි 10ක අපි අධීක්ෂණ කටයුතු කරන්න ඩොලර් මිලියන 13කින් එංගලන්තයේ ඉට්කන් සමාගමට ඒ ටෙන්ඩරේ අපි ලබා දීලා විශේෂයෙන්ම ගම් වතුරදී අපි අනුගමනය කරන අපි ප්‍රතිපත්තිය ආධාර බෙදෙන එක, එහෙම නැත්නම් එයාට తాවකාලික වාසස්ථාන කරා යොමු කරන එකට අමතරව අපි කොහොමද ගම් වතුර ඇතිවීම සහ ඒ වැළැක්වීම, ඒ කලින් දැන ගැනීම, ඒට අවශ්‍ය පිළියම් යෙදීම සහ මේ රටේම මේ ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් සිටියමක් හදලා ඒ සිටියම තුල අපට අනතුරුදායක ප්‍රදේශ හැඳිනගෙන ඒවා අනාරක්ෂිත ප්‍රදේශ හරියට නම් කරලා අපි එයින් ජනතාව මුදව ගන්න වැඩපිළිවෙලකට අපි සූදානම් වෙලා තියෙනවා. ඒ වගේම අපි මේ ගුරුත්වාකර්ෂණ වාරි කර්මාන්ත වලට අමතරව අපි භූගත ජල නිධි ආරෝපණය සහ අතරමැදි ජල රැඳවු මධ්‍යස්ථාන ඇති කිරීම අපි කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි දන්නවා කැලණිගඟ ව්‍යාපෘතිය කැලණිගඟ ගලලා කොළඹට දැවැන්ත තර්ජනයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කොළඹ තදාසන්න ප්‍රදේශවල කැලණිගඟෙන් සිදුවෙන ගං වතුර සඳහා තිරසාර විසඳුම් සෙවීම ඒ දැනට ඒ තියෙන නිර්මිත අද දවසට නොගැලපෙන නිර්මිත ඒ නිසා අද ඒවා ප්‍රතිසංස්කරණය කරන්න අපි අමාත්‍යාංශ පහක් සමග එකතු වෙලා අපි ඒ ප්‍රධාන ව්‍යාපෘතියට පරිබාහිරව අපි කටයුතු කරගෙන යනවා. දැනට හදිසි තත්වයක් ඇති වුණොත් ඒ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න ඒ සඳහා අවශ්‍ය තිරසාර විසඳුම් ලබා දීමට අධ්‍යයනය කිරීම අපි ආරම්භ කරලා ඒ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේ මතක් කරන්න ඕනේ අපේ වාරි කර්මාන්තවල දැවැන්ත ලෙස අපට පේන දෙයක් තමයි ඒ වැවුතාවුල් වැවක අංග 22ක් තියෙනවා. අද සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ අංග 7යි. මේක අංගයක්වත් අද නැති අඳගෝලු බිහිරි තත්වයට අපේ වාරි කර්මාන්තය අපේ වාරි කර්මාන්ත වාරි ශිෂ්ටාචාරය අනාගත පරපුරට බාර දෙන්න ඒ තිරසාර වාරි කර්මාන්ත හැටියට මේවා ඒ අනාගත පරපුරට දායාද කරන්න අවශ්‍ය ආඥා පනත අපි වසර 100ක් පැරණි ආඥා පනතක් තියෙනවා. අද ඒක අපට වත්මන් යුගයට නොගැලපෙන ඒ නිසා අපි වත්මන් යුගයට ගැලපෙන වාරි ආඥා පනතක් අපි මේ ආරම්භ කරලා තියෙනවා. ඒ අපි ඒ හදලා අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජල කළමනාකරණ අංශය විශේෂයෙන් මතක් කරන්නට ඕනේ. ඒ මගින් ජල කළමනාකරණයේ සම්බන්ධයෙන් අපි වාරිමාර්ග ව්‍යාපෘති 45 සහ බෙදුම්මැල හා කෙත්තැල වාරිමාර්ග උපපද්ධති අපි මේවා මෙහෙයුම් මහ නඩත්තු කටයුතු අපි ගොවි සංවිධාන වෙත යම් ප්‍රමාණයක් පවරා දීමට
කටයුතු කරනවා. මුර්තා විනාඩි දෙකක්වත් නැහැ.
විනාඩි කීයද දැනට
ගියේ? 2 minutes.
ඒ වටිනාකම රුපියල් 60,000ක්. එනිසා මේ ආකාරයට අපි දැනට ජල සම්පත් මණ්ඩලයේ විද්‍යාගාරයේ 2016 10යි 18 වෙනි දින අපි ජල විශ්ලේෂණ පැරාමීටර් 9ක් සඳහා සාතිකය අපට හිමි වෙලා තියෙනවා. අපි යාපනයේ ගියා, මඩකලපුවේ ගියා. අපි ඒ වගේම සෑම දිස්ත්‍රික්කයකම ගිහිල්ලා වාරි කර්මාන්ත පිළිබඳ තියෙන ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරපු ඒ ප්‍රශ්න ගැටළු අතර අපට විශාල ප්‍රමාණයක් විශ්ල ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි අවසන් වශයෙන් මම මතක් කරන්න ඕනේ අපිට විශේෂ මතක් කිරීමක් මගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා ඒ වගේම අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ඒ වගේම අපි මතක් කරනවා අපේ වාරිමාර්ග අංශයේ අපට තියෙන අපේ මහවැලි අමාත්‍යාංශයේ යටතේ පාලනය වෙන නමුත් අපි විසින් ක්‍රියාත්මක කරන අපේ රත්මලාන වැඩපළ අතිගරු ජනාධිපතිතුමා අපට ඒක බාර දෙන්න කියලා කිව්වත් තාම බාර දීලා නැහැ. නමුත් අපි මුන්දෙනු වාර හරස් කරලා මාවටි යෝඩි අමුණේ පිටවාන් දොරටු 6ක් අපි ඉදි කරලා තියෙනවා. මේ හයිඩ්‍රොලික් ක්‍රමයට තමයි අපි මේවා කරලා තියෙන්නේ.
හරි.
සුප්‍රකට මාවිල්ල අරු අමුණ. එතකොට මේ විදිහට ගරු නියෝජ කතානායකතුමනි අපේ වැඩපළවල් වල අපි ගොවි ජනතාව ආරක්ෂා කරන්න විශේෂ වැඩපිළිවෙල අපි ආරම්භ කරලා තියෙනවා. මේ ආරම්භ කරපු වැඩපිළිවෙල් පිළිබඳවත් අපේ අමාත්‍යාංශයෙන් කරන කටයුතු පිළිබඳවත් මම ඔබතුමාගෙන් කරුණාවෙන් ඉල්ලා හිටිනවා. ගරු නියෝජ කතානායකතුමනි මගේ කතාව අවසන් කරන්න මත්තෙන් කරුණාකරලා මේ හැන්සාඩ් වර්තාවට මගේ කතාව ඇතුල් කරන්න කියලා වෙන කරන්න දෙයක් නැහැ. වෙලාවේ හැටියට ඔබතුමාට ස්තුතියි.
දයි ගරු දුමින්ද දිසානායක මැතිතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම අපි අද ඉතාමත් සතුටු වෙනවා ප්‍රධාන අමාත්‍යාංශ කීපයක් පිළිබඳ වැශේෂෙදී පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කරපු අදහස් පිළිබඳව. මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් මේ විවාදයට සම්බන්ධ වෙලා අදහස් ප්‍රකාශ කරපු අපේ අමාත්‍යතුමාලා මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම සමහර රාජපක්ෂ හිටපු කතානායකතුමා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීතුමාලා සියලු දෙනාටමත් මගේ ගෞරවනීය ස්තුතිය මම මේ අවස්ථාවේදී පුද කරනවා. එවගේ මම ඉල්ලීමකුත් කරනවා ඔබතුමාලා කෘෂිකර්ම අමාත්‍යාංශයේ විය යුතු කාරණා ඔබතුමාලා කතා කරපු යෝජනා රාශියක් තිබුණා ඒ සියල්ලම මේ අයවැය විවාදිත පමණක් නෙමෙයි 2014 වසර තුර මේවා ක්‍රියාත්මක කරන්න ඔබතුමාලා සියලු දෙනාම සක්‍රියව දායක වෙන්න කියන ආරාධනාවත් මම මේ අවස්ථාවේදී කරනවා ඒ වගේම මම හිතන්නේ අපේ සනත් නිශාන්ත මන්ත්‍රීතුමා මම හිතන්නේ මතක් කරා මමත් මේ කාරණාව හොයලා බලන්න ඕනේ කෘෂිකර්ම අමතුරු 23ක් හිටියා 23 වෙනිය තමයි මම කියලා එහෙමනම් මම හිතන්නේ මට ආද සිද්ධ වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි 23 වෙනි කෘෂිකර්ම අමතිවරයා විදිහට කෘෂිකර්ම අමතුරු 22 කරන්න බැරි වෙච්ච සාර්ථක කරගන්න බැරි වෙච්ච ඒ තරමට මේ කෘෂිකර්මාන්තය ගෙන යාම තමයි 23 වෙනි අමාත්‍යවරයා විදිහට මට බාර වෙලා තියෙන්නේ ඒ නිසා මම හිතන්නේ අපි අතීතයෙන් පාඩම් ඉගෙනගෙන අතීතයේ සිද්ධ වෙච්ච වැරදි අපි තේරුම් අරගෙන නැවත වතාවක් ඒ වැරදි නොවෙන්නත් ඒ වගේම මේ අමතුරු 23 දෙනාම බලාපොරොත්තු වෙච්ච ගමනට මේ කෘෂිකර්මාන්තය ගෙන යාමත් කියන වගකීම තමයි මට පැවරලා තියෙන්නේ. ඒ නිසා මම මේ සියලුම යෝජනා අපි තාමත් ඕනෙකමින් පිළිගන්නවා කියන කාරණාවත් මතක් කරමින් අපේ අනුර කුමාර මන්ත්‍රීතුමා මතක් කරා ජයකොඩි කියලා පුද්ගලයෙක් පිළිබඳව මම එතුමාට අසාධාරණයක් වෙන නිසා මම මේ කාරණාව පිළිබඳව විස්තරේ මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් එතුමා ඇහුව පරීක්ෂණයක් වෙනවාද කියලා පරීක්ෂණයක් වෙනවා. ඒ පරීක්ෂණය ඉතාමත් ඉක්මනින් අවසන් කරන්න අපි කටයුතු කරනවා. එතුමා පෙන්ලා දුන්න ආකාරයට යම් ප්‍රමාදයක් වෙලා තියෙනවා. ඒ ප්‍රමාදයට මේ ජයකොඩි කියන පුද්ගලයාත් වග කියන්න ඕනේ. මොකද පරීක්ෂණය කරන්න ආරාධනා කරපු වෙලාවේ එන්න කියපු වෙලාවේ මෙතුමා රට ගිහිල්ලා ඉඳලා තියෙනවා මාස කිහිපයක්. ඒ වගේම එතුමා වරදකරු නිසාද දන්නේ නැහැ. එතුමා මේ පරීක්ෂණ වලට සහභාගි වෙලා නැහැ. ඒත් එක්ක මම හිතන්නේ පාර්ලිමේන්තුවෙන් අපේ ලේකම්තුමාගෙන් විසඳුවා කියලා කිව්වා පෙස්සම් කාර්යක සභාව. එහෙම කාරණයක් ඒ සිද්ධිය තුල වෙලා නැහැ. ඒ වගේම එතුමා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කරපු පැමිණිල්ල නිෂ්ප්‍රභා කරලා තියෙනවා. ඒ නිසා වෙන්න ඇති මං හිතන්නේ එතුමා ආයතනය මගින් සහ අමාත්‍යංශයෙන් පවත්වන පරීක්ෂණය සඳහා හරියාකාරව සම්බන්ධන වෙන්නේ. ඒත් එක්කම මං හිතන්නේ මේ රටේ කෘෂිකර්මාන්තය ගැන කතා කරනකොට අද ඔබතුමාලා අපි සියලු දෙනාම දන්නවා කෘෂිකර්මාන්තය මේ රටේ ආර්ථිකයට ශක්තියක් වෙන ආකාරයට යොදා ගන්න තමයි මේ අයවැයේදී සියලු සැලසුම් සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් එතනදී ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ අපේ අදහස් දක්වපු මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා මේ සියලු දෙනාගේ අතින්ම කියවෙච්ච එක කාරණයක් තමයි මේ අමාත්‍යංශවලට මුදල් කපලා. ඒ වගේම මම දැක්කා වැවිලි කර්මාන්ත ඇමතිතුමාගෙන් අපේ බිමල් රත්නායක මන්ත්‍රීතුමා පහුගිය අයවැයේදී දීලා තිබිච්ච මුදල් ඒ ශීර්ෂයන් කියවමින් කතා බහ කරා. ඉතින් මම කතා කරන්න උත්සාහ කරන්නේ ඒ එතුමා කියපු ශීර්ෂයන් වැරදි කියන එක නෙමෙයි. නමුත් අයවැයකදී අපිට අවශ්‍ය කරන්නේ පහුගිය අවුරුද්දේ කරපු වැඩේම නැවත අවුරුද්දක් කරන්න නෙමෙයි. මේක වැරදි වැඩක් මේක. අපි යම්කිසි අවුරුද්දේ යම්කිසි සැලැස්මක් හදනවා නම් ඒ සැලැස්ම ක්‍රියාත්මක වුණා නම් ඊළඟ වාසියට තවත් ඉදිරිපින්මක් තියෙනවා මිසක් අර පහුගිය අවුරුද්දේ මේ වයසේෂයට වියදම් වුණා වෙන් වෙලා තියෙනවා කොහොම එක කියන කාරණේ මං හිතන්නේ එතරම් හොඳ දෙයක් නෙමෙයි. එතකොට මෙන්න මේ කියන කාරණාව අපි තේරුම් ගත යුතු වෙනවා. මොකද එකම විදියකට එකම ක්‍රම වේදයකට හැම අවුරුද්දම යා යුතු වන්නේ නැහැ. ඉතින් පොහොර සහනාධාරය ගැනත් මං හිතන්නේ කතා බහ කරා විපක්ෂයේ මන්ත්‍රීතුමාලා පොහොර සහනාධාරය සඳහා මුදල් ටික වෙන් වෙලා තියෙනවා. ඒ මුදල් ටික මුදල් අමාත්‍යංශය යටතේ තමයි තියෙන්නේ. අයවැය අස්තමේන්තුවේ 2017 වෙළුම 1115 පිටුවේ සඳහන් වී තියෙනවා මේ මුදල් ටික රුපියල් මිලියන 35000ක් කෘෂිකර්ම අමාත්‍යංශයේ පොහොර සහනාධාරය වෙනුනොත් එයාගේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ පොහොර සහනාධාරය වෙනුවෙන් මිලියන 1500ක් වෙන් වෙලා තියෙනවා. දැන් මේ පොහොර සහනාධාරය කරු නියෝජ්‍ය කතානායකතුමනි අපි පොහොර සහනාධාරයේ මුදල් විදිහට ලබා දෙන ප්‍රධාන හේතු කීපයක් තිබුණා. අදේ කාරණා සාර්ථක වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒ වගේම විපක්ෂ මන්ත්‍රීතුමාලා කතා බහ කරපු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීතුමාලා යෝජනා කරපු අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මුදල් ලබා දීමත් එක්ක මේ ගොවි මහතුරු සත්භාවයෙන් මේ මුදල් ටිකට රසායනික පොරෝ කාබනික පොරෝ භාවිතා කරේ නැත්නම් අස්වැන්නියම් අඩුවක් වෙන්න පුළුවන්කම තියෙනවා. මොකද අපි දන්නවා අපි මේ කතා බහ කරන්නේ ප්‍රශ්න තියෙන ගැටලු තියෙන ගොවි මහතුත් එක්ක තමයි මේ වැඩේ අපි කරන්නේ. හැබැයි අපි බොහොම සද්භාවයෙන් තමයි මේ මුදල් ටික ලබා දීලා රසායනික පොරෝ කාබනික පොරෝ භාවිතා කරන්න කියන ඉල්ලීම අපි කරන්නේ. ඒත් එක්කම අපි කාබනික පොරෝ පැත්තට ගොවියාව තල්ලු කරන්න උත්සාහ කරනවා. ඒ මොකද මේ රටේ බෝ නොවන රෝග වලට වඩා තියෙන්නේ බෝ වන රෝග වලට වඩා තියෙන්නේ බෝ නොවන රෝග තියෙන්නේ. එහෙමනම් මේ සඳහා මේ රසායනික කෘමිනාශක වෙන්න පුළුවන් වල්නාශක වෙන්න පුළුවන් මේ රසායනික ද්‍රව්‍ය හේතුවක් වුණා කියන කාරණාව අද ඔප්පු වේගෙන යනවා. ඔප්පු නොවුනත් මේ පිළිබඳව අපට සැකයක් තියෙනවා. එහෙමනම් වඩා හොඳ දේ තමයි අපි විනාශයට කලින් සූදානමක් ඇති කරගන්න අපි පුළුවන් තරම් කාබනික පොහොර පැත්ත භාවිතා කරලා ඒ වගේම කාබනික පොහොර වලට ගැළපෙන බීජ නිෂ්පාදනය කරලා රසායනික පොහොර භාවිතා කරලා ගත්ත යම් අස්වැන්නක් තියෙනවා නම් ඒ අස්වැන්නම මේ මගින් ලබා ගැනීම සඳහා වැඩපිළිවෙළ සකස් කිරීම තමයි අවශ්‍ය කරන්නේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මේ වැඩේ සාර්ථක වෙලා තියෙනවා. අද අපි ගොවි ජන සේවා දෙපාර්තමේන්තුව මගින් පහුගිය කාලේ අපේ කුපනිස මහතුරු නෝන්ලා මගින් අපි මේ සෑම ගෙවත්තක්ම ගිහිල්ලා බැලුවා. සෑම ගොවිබෝම කියලා බැලුවා වගා කරාද නොකරාද කියන එක. ඒ වගේම පොහොර යෙදුවද නැද්ද කියන එකත් බැලුවා. ඒ වගේම යම්කිසි ගොවි මහත්තයෙක් ගිය කන්නේ මුදල් ටික අරගෙන වගා කරේ නැත්නම් ඉදිරි කන්නේ දෙයට මුදල් ටික ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් ගොවි මහත්තයෙක් මුදල් ටික අරගෙන පොහොර ටික නොදා හිටියනම් ඒ අයව අපි ලබන කන්නේදී ඒ පොහොර යෙදීම සඳහා යොදවන්න අවශ්‍ය කටයුතු අපි කරනවා. ඉතින් මේ සඳහා අපේ කෘෂිකර්ම නිෂ්පාදන සහකාර නෝන්ලා මහතුරු ටික විශාල පරිශ්‍රමයක් දැරුවා. අපි මේ අයව දිස්ත්‍රික්කෙන් පිට දිස්ත්‍රික්කයකට යවුවා. ගිහිල්ලා මේක ගෙයක් ගන්න ගිහිල්ලා හොයන්න අපි යම් වැඩසටහනක් කරා. ඉතින් මම මෙතෙන්දි මතක් කරන්න ඕනේ මේ වැඩසටහන කරනකොට මේ අයට යම් මුදලක් දෙනවා ගමනාගමනය සඳහා. නමුත් මේ මුදල පඩියෙන් කැපුවා පහුගිය දවස් ටිකේ. නමුත් අපි මුදල් අමාත්‍යතුමත් සමඟ සාකච්ඡා කරලා ඒ මුදල කෘෂිකර්ම පරිශ්‍රයෙන්දා තුමාලයන් කපන්න නැතුව ඒක අමාත්‍යංශයේ වැය බරක් විදිහට දරන්න අපි කටයුතු කරනවා කියන පණිවිඩෙත් මේ අවස්ථාවේදී අපි ලබා දෙන්න ඕනකම තියෙනවා. ඒ වගේම මම ඉද අපේ මහින්දාපා හිටපු කෘෂිකර්ම අමාත්‍යතුමා ඉන්නවා. ඔබතුමායි මායි වාදයක පැටලුණා පළතුරු ගැන කතා බහ කරලා කරුවා හිටපු අමාත්‍යතුමනි අපි මේ වෙනකොට ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ප්‍රධාන භෝග කීපයක් අඳුරගෙන ඔබතුමා කිව්ව ඒ වගේම කලින් අපිට කරගන්න බැරි වෙච්ච ස්වයං පෝෂිත වීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළෙන් ක්‍රියාත්මක වෙගෙන යනවා. 2016 ඉඳන් 2018 වෙනකන් ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහනේ ඉලක්කයන් ලබා දීලා ඒ වගේම ඉලක්කයන් හරියට අපි ඉලක්කයන් අපි සපුර ගන්නවාද කියන කාරණාවත් හොයලා බලලා අද වැඩසටහනක් මේ අමාත්‍යංශයේ ක්‍රියාත්මක වෙනවා. මම ඔබතුමන් ඉල්ලීමක් කරනවා මේ ක්‍රියාත්මක වෙන වැඩසටහනේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඔබතුමාලාගේ අදහස් සුදහස් අපි බාර ගන්න සූදානම්. ඒත් එක්කම පළතුරු තියෙනවද කියන කාරණාව ඔබතුමා දන්නවා. අද මේ රටේ ග්‍රෑම් 200ක් පළතුරු කන්න ඕන කියලා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කියනවා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න. හැබැයි ඔබතුමා කිව්වද හරි අපිට කන්න පළතුරු නැහැ අපිට ගන්න පළතුරු නැහැ. අද අපේ ගම්වල තිබිච්ච ගෙවත්තේ තිබිච්ච පළතුරු පැලේ අද නැහැ. අද අනෝද ගෙඩියක් හොයාගන්න විදියක් නැහැ. ඉතින් මේ වගේ විශාල අර්බුදයක් පැටලලා තියෙනවා. මේක මේ යහපාලන ආණ්ඩුව කාලේ 2015 පස්සේ වෙච්ච දෙයක් නෙමෙයි. මේක දීර්ඝ කාලයක් තිස්සේ ශක්තිමත් නොකිරීමත් එක්ක වෙච්ච කාරණයක්. ඔබතුමා දන්නවා අපේ අමාත්‍යංශයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පළතුරු ගම්මාන මාස අවුරුද්දටම හදන්නේ පළතුරු ගම්මාන 100යි. පළතුරු ගම්මාන 100ක් හදලා අපි අවුරුදු කීයක් මේ වැඩේ කරන්නද? ඒ නිසා පහුගිය කාලේ අපි සලස්මක් හදාගත්තා වසර 5ක් තුල පළතුරු ගම්මාන 15000ක්. මේ රටේ ගම්මාන දෙන 30000ක් මේ 30000න් 15000ක පළතුරු ගම්මාන බවට පත් කරන්නේ. කොහොමද අපි පළතුරු ගම්මාන බවට පත් කරන්නේ? මේ සෑම ගමකටම එක වර්ගයේ පළ එක පළතුරක්. සියල්ලම පළතුරු වර්ග රාශියක් නෙමෙයි. ඒ ප්‍රදේශයට ගැළපෙන දේශගුණයට වර්ෂාපත මේ සියල්ල සලකලා බලලා එක ගමකට අපි එක පළතුරක් අඳුන්ලා දීලා ඒ පළතුරු පළ 900ක් අපි ගොවි මහතුරු 20කට ඉඩමක් තියෙන ජල පහසුකම තියෙන වගා කරන්න පුළුවන් ගොවි මහතුරු 20ක් තෝරගෙන මේ 20ට අපි පළතුරු පැල 45 ගානේ පළතුරු පැල 900ක් දෙනවා. මේ විදිහට වැඩපිළක් එක තමයි අපිට ඔබතුමාර අපි දෙවෙනම කතා බහ කරන පළතුරු සුලභ වෙන්නේ. පිටරට මේ රටේ පළතුරු හදලා පිටරට යවනක නවත්තලා අපට ගන්න පුළුවන් විදිහට පළතුරු ටික නිෂ්පාදනය කරගන්න වැඩපිළිවෙළක් දැන් ක්‍රියාත්මක වෙනවා. මේ වැඩපිළිවෙළ යම් අඩුවක් තියෙනවා නම් අපි තාම
විනාඩි දෙකක්
තියෙනවා. අපි තාමත් ඕනේ ගමින් ඉල්ලීමක් කරන ඔබතුමාට ඒ පිළිබඳව අපට කරුණු කියන්න කියන කාරණාව. ඒ වගේම අපේ සනත් දිශාන්ත මන්ත්‍රීතුමත් හොඳ යෝජනාවක් කරා මේ රටේ නිෂ්පාදනය අවශ්‍යතාවයට ගලපලා නිෂ්පාදනය කරන්න කියන කාරණා. මේක තමයි පහුගිය කාලෙම අපිට බැරි වෙච්ච දේ. අපේ හිටපු ඇමතිරු දෙන්නෙක් වින්න කුෂිකර්මේ අපිට සිද්ධ වුණා තක්කාලි වැඩියෙන් වවන කාලෙට තක්කාලි වලට මිලක් නැති වුණාම අපේ ආණ්ඩුවෙත් ආව මේ ආණ්ඩුවෙත් ආව. පාරට ආව බෝඩ් එක අල්ලගත්ත ජනාධිපති බැන්න කුෂිකර්ම ඇමතිරු බැන්න තක්කාටි අලින්ට කන්න දුන්නා. මේක තමයි සිද්ධ වුණේ. මේක අතීතේන සිද්ධ වෙච්ච කාරණාව. මේකට හේතුව තමයි මෙන්න මේ කියන රටේ අවශ්‍යතාවය හඳුනා නොගැනීමත් ඒ වගේම අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණය කොහෙන්ද අපි නිෂ්පාදනය කරගන්නේ කියන වැඩපිළිවෙළක් නොතිබීම තමයි මේකට හේතුව. අද අපි ගොවිජන සේවා මධ්‍යස්ථාන 559ම ජාලගත කරනවා. මේ රටේ ඉන්න සියලුම ගොවියෝ තමන්ගේ ගොවියාගේ නම මොකද්ද? ඒ වගේම වගා කරන භූමිය කොච්චරද? මේ ටික සේරම අපි දත්ත ටික එකතු කරගෙන අපේ උත්සාහය තමයි ග්‍රාම සේවා වසම් මට්ටමේ මේ වසමේ මොනවද නිෂ්පාදනය වෙන්නේ? ඒ නිෂ්පාදනය වෙන දේවල් වගා කරන දවස කවද්ද? අස්වැන්න වෙන දවස කවද්ද? බලාපොරොත්තු අස්වැන්න කොච්චරද? මෙන්න මේ කියන කාරණාවත් එක්ක සැලසුම් සහගතව තමයි අපි මේ කුෂිකර්ම අමාත්‍යාංශයේ ඉදිරියට මෙහෙවන්නේ. අපි ඒ සඳහා ඔබතුමාලගේ හයිය ඉල්ලනවා, ඔබතුමාලගේ උදව්ව ඉල්ලනවා. ඒ වගේම අපි අතෙන් යම් අඩුපාඩුවක් කරනවා නම් ඒක නිවැරදි කරන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. ඒ විදිහට මේ කුෂිකර්ම අමාත්‍යාංශයේ අලුත් වැඩසටහන් රාශියක් තියෙනවා. අපි චමල් ඇමතිතුමා කිව්ව, හිටපු කතාන්තුමා කිව්ව ගොවි සමාගම් වැඩසටහන. මේක දීමු ජයරත්න මැතිතුමා පටන් ගත්ත වැඩේ පෞගිය කාලේ නැවතිලා තිබුණා ඔබතුමා දන්නවා. ඉතින් පෞගිය කාලේ දීමු ජයරත්න මැතිතුමාන් පස්සේ ආණ්ඩුවේ හිටිය අපි අපේ මැමතුරු තමයි හිටියේ. අපේ මැමතුරු අතින් තමයි එන්නම් මේක නැවතිලා නම්
නැවතී. ඉතින් ඉස්සෙල් නැවතු නැත්තම් නෛතික ප්‍රශ්නයක් වෙනවා.
දැන් අවශ්‍යයි
විනාඩියක් ඕනේ මේ විවාද ඉවර කළා
අනුමත සියලුම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියන කාරණාවත් මතක් කරමින් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු අනිකුත් සියලුම නිලධාරී මහතුරුන්ට, ඒ වගේම අපේ සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින්, ඒ වගේම විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරී තුමාලා තුමියන්ට. මොකද ඒ අය අද ක්‍රියාකාරී වැඩ කරනවා. මේ කෘෂිකර්ම අමාත්‍යාංශ වැඩේ ගොවියා ගාවට ගෙනියන්නේ, ගොවියට ශක්තිය ලබා දෙන ඒ සියලු දෙනාම ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් ඔබතුමාලා සියලු දෙනාගේම සහයෝගය ඉදිරි කාලය තුළ මේ වගාව ශක්තිමත් කරන්න ඉල්ලමින් අපි ඔබතුමාට ඉදිරිපත් කළා තියෙන පොතේ තියෙනවා සිතමු එක්ව රට හදමු කියලා. ඒ සමායි කතාව මම අවසන් කරනවා. සිතමු මහා පරිමාණ දේවල් නෙමෙයි සුළුෙන් හිතමු එකට එකතු රට හදමු කියලා සියලු දෙනාටම ආරාධනා කරමින් මාණියන්න ස්තුතියි.
හොඳයි. ඕඩර් ශ්‍රී සංක 118 සභාවකංගද ශිසංක 281 ශිෂ 285 ශිසංක 135 ශිෂ 293 ශිසංක 160 ශිසංක 283 ශිසංක 291 ශිසංක 198 ශිසංක 282 පාර්ලිමේන්තුව යල්බැස්වේ. ශිෂංක 118 281 285 135 293 160 283 291 198 සහ 282 කාර්ක සභාවේදී සලකා බලා සංශෝධන රහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.